ඒක අපි වෙනම මාතෘකාවක් ගැන කතා කරන්න තරම් වටිනවා. කොහොමනම් මුළු ලෝකයම මේ බාහිර වස්තු සම්පත් මත සැප පිළිබඳව අපේක්ෂාවෙන් සිටියා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ බාහිර සම්පත් වලින් බාහිර වස්තු කාරණා වලින් ලබන්න බැරි සැපයකට උන්වහන්සේ මඟ පෙන්වනවා. බුදුදහමේදී අපේ සුවිශේෂ අවධානය යොමු වෙන අන්න ඒ සැපය උදෙසා අපි මේ කියන සම්පත් වලින් සැප ජීවිතයේ හැමදාම විඳින්න. එහෙත් අපි අතීතයේ විඳපු හැම සැපයක් සිහිනයක් විතරයි. සිහිනයක් විතරයි දැන්. ගෙවි නැගිල්ල. ඉතුරු දෙයක් නෑ දැන්. සිහිනයක් නොවන සැපයක් නැත ලෝකේ. දුකින් අවසන් නොවන සැපයක් නැත ලෝකේ. අන්න ඒක පිළිබඳවයි ධර්ම තුල ගවේෂණය වෙන්න ඕන. ඒක සොයාගෙන යනවා නම් තමයි අපි සැබෑවටම බුද්ධිමතුන් වන්නේ. එහෙනම් අපි ඒක කොහොමද හොයන්නේ? බාහිර වස්තු වලින් තොරව සැප ලැබිය හැකිද? බාහිර වස්තු වලින් තොරව සැප ලැබිය හැකිද? දැන් ඔබ විමසලා බලන්නේ ඒකට දෙන උත්තරේ. සමහර කෙනෙකුට මේ ප්‍රශ්නෙට උත්තරයක් නැති වෙන්න පුළුවන්. සමහර කෙනෙකුට උත්තර තියෙන්න පුළුවන්. සමහර වෙලාවට ඒ ලැබෙන උත්තරයක් අසම්පූර්ණ වෙන්න පුළුවන්. විමසීමකට ලක් කරනවා. ඉතින් අපි ටිකක් අද දවසේ හොයලා බලමු. සැබෑම සැපයකට මේ දුක ගෙවාගෙන යන්නේ කොහොමද? මේ පින්වතුන් හුඟක් භාවනා කරපු ඇත්ත. අපි දන්නවා මේ කන්ද උඩරට පුරවරයේ බොහෝ සැදැහැතියන්ට කෙම්බිමක් වුණේ සුබෝධාරාමය. නිවෙන්න සැනසෙන්න තිබුණු එකම පින්බිම සුබෝධාරාමයේ කියලා කිව්වොත් ඒක සාධාරණයි මගේ දැන් මේ විදියට. ඒ තරමට සදහම් වැඩසටහන් ආධ්‍යාත්මික සුවය උදෙසා මේ පින්බිමේ කෙරෙනවා. එනිසා අපි දන්නවා මේ උගාක් දෙනෙක් භාවනා කරනවා. ඔබ දැන් ඒ අත්දැකීමක් අපි සිහි කරලා බලමු. සමහර අවස්ථාවල් අපේ පින්වතුන් හුඟක් දෙනකොට මේ අත්දැකීම සුලභයි. දැන් ඒක අපි සිහි කර බලමු. ඔබ ඔබේ ජීවිතයේ තුල එබඳු භාවනාවක යෙදෙන අවස්ථාවේ එය පිළිබඳව කනනාසය දිව කය පිළිබඳව රූප ශබ්ද ගන්ධ රස පහස මේ ආයතන 10 පිළිබඳවම අතහැරිලා අමතක වෙලා සිත පමණක්ම වෙන්ව දැනුණු අවස්ථා තියෙනවනේ. අපි කියනකොට හුඟක් දෙනෙන් නම් කරනවා සමාධි උනාය කියලා. මම දන්නේ නැහැ ඒක හරියද කියලා. සමාධි උනාය කියලා කියනවා. සමාධියටපත් උනාය කියලා කියනවා. හිතලා බලන්න මාත් ඇතිවීමක්. දැන් බලන්න එක තප්පර ගානකට ලැබුණු අත්දැකීමක් එක. පැය ගානක් නෙවෙයි ඒක. එහෙම දැනුනේ ඒ අසීමිත සුවේ දැනුනේ පැය ගානක් නෙවෙයි තප්පර ගණනයි. හැබැයි ඒ තප්පර ගණන වුණා. ඒ බාහිර ලෝකයෙන් අතහැරලා ලැබිච්ච සුවය කොච්චරද? සමහර අය අපට ඇවිල්ලා කියනවා කිසි දෙයක් දැනෙන්නේ නැහැ. අහසේ පාවෙනවා වගේ. හරිම සැපයි. හරිම ශාන්තිය. හරිම සුවයක්. මෙන්න මෙහෙම වර්ණනාවක් කරනවා. බලන්න පින්වතුනි අපි මෙච්චරලා කියපු දහම ඔබේ ওই අත්දැකීම තුල නැද්ද කියලා? ආයෝගික ජීවිතයේදී ඔබ රූප ශබ්ද ගන්ධ රස පහස එහෙ කන නාසය දිව කය සතුටු කරගෙන සැප ලබන්න ගියත් ඒ ටිකෙන් තත්පරයකට මිදුනහම ලැබිච්ච සුවය සැපය කොච්චරද? සසඳලා බලන්න ගලපලා බලන්න රූප ශබ්ද ගන්ධ රස පහස මේ කාම වස්තු වලින් ලබන්න පුළුවන් ද ඒ සැපේ කියන්නේ? තප්පරයකට හරි ඒ සෝය ඔබට ලැබිලා තියෙනවා නම් මම බලන්න පුළුවන්. ඒ තප්පර ගණනක ලැබිච්ච සෝයට ඔබට සමාන කරන්න පුළුවන් වස්තුවක් ලෝකෙන් හොයන්න බෑනේ. ජීවිතේ කවර කවරදාවක්වත් රූපාදී කාම වස්තුවක් අරමුණු කරගෙන නම් ඉබඳු සැපයක් ලැබිලා නැහැ කියන ශෝභියත් තියෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අපිව දුකට ඇදලා ගන්නද මේ හදලා තියෙන්නේ කියලා? මේ වැඩපිළිවෙල තුල තත්පරයකට මේ එහෙ කන නාසය දිව කය පිළිබඳව අධ්‍යක්ීම් අතහැරෙනකොට ආයතනික සම්බන්ධතාවය තත්පරයකට නමුත් අතහැරලා යනකොට ලෝකය අතහැරෙනකොට මොනතරම් සුවයක් සතියක් දැනෙනවද? අහසේ පාවෙනවා වගේ මල් පියලි මත මෙඩ ඉන්නවා වගේ දැනුනේ. කිසිම දුකක් නැහැ. හරිම සාන්තිය. සමහර අය ඔය සැපේ එක මොහොතක් ලබලා අපි දන්නවා සමහර අය අවුරුදු ගණන් ආපහු භාවනා කරන්නේ නිවන් දකින්න නෙවෙයි. අර සැපේ නිදින්නේ. සමහර අය එල්ල කියනවා මේ ආමුදුරුවනේ දැන් අවුරුදු 10ක් භාවනා කළා ඒ සැපේ නම් ආයි ලබන්න බැරි වුණා. එතකොට ඒ සැපෙන්න එච්චර ඇලුම් කරනවා. අර ලෝකෙ විදපු මහා සැපවලට වඩා ලෝකේ කල්පනා කරන අරමුණු වලින් ලබන සැපයට වඩා මේ කය පිළිබඳව අතහැරිච්ච තැන අසීමිත සුවයක් තියෙනවා. හැබැයි ලෝකේ මේ පසඳුරන් අතහැරලා රූප ශබ්ද ගන්ධ රස පහස අතහැරලා එයින් මිදিলা සැප විඳින්න පුළුවන් තැන් අටක් තියෙනවා. ඒ තාවකාලික තැන නෙමෙයි. ස්ථාන භූමි අටක් තියෙනවා. ඒකට කියනවා අෂ්ට සමාපatti කියලා. ප්‍රථම ධ්‍යානේ, ෘතිය ධ්‍යානේ, තතිය ධ්‍යානේ, චතුර්ථ ධානයේ ආකාසානං ඡායතනේ විඤ්ඤාණං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥා නාසඤ්ඤායතනේ රූපී ධ්‍යාන හතරයි අරූපී ධ්‍යාන හතරයි මේවට කියනවා අෂ්ඨ සමාපත්ත කියලා. දැන් මෙන්න මේ ධ්‍යාන අර ලෞකික ලෝකයේ සැපයට වඩා උතුම් සැප ඇතිතෙන්. හැබැයි පින්වතුනේ ඔය සැපයත් මේ ධර්ම තුල එච්චර ඇදීමකට ලක් වෙන්නේ නැහැ නේ. එච්චරම විශිෂ්ටතම සැපයක් හැටියට වර්ණනා කරන්නේ නේ බුදුහාමුදුරුවෝ. උන්වහන්සේ පිළිබඳව දේශනා කරන්නේ එක දික්ඛ ධම්ම සුඛ විහරණයක් කියලා. මෙලව ජීවිතේ ලබන්න තියෙන සැප විහරණයක් කියලයි උනස් දේශනා කරන්නේ. ඊටත් වැඩි සැපයකටයි උනස් අපි ගෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවන් තුළ ඊගෙන මනාකොට දේශනා කරනවා. කාමයෙන් වින්ව අකුසලයෙන් වින්ව විතක්ක විචාර පීති සුපේ කාර්ගතා සහිත මියංග පහකින් යුක්ත ප්‍රථම ධ්‍යානයේ ලැබුවාම සමහර කෙනෙකුට මහණෙනි අතිමානයක් ඇති වෙන්න පුළුවන් මම දැන් කෙලෙස් නැසූ කෙනෙක් කියලා. මම කෙලෙස් වලින් මිදිච්ච කෙනෙක් කියන අතිමානිය ඇති වෙන්න පුළුවන්. එහෙත් මහණෙනි මෙතනට කියන්නේ නේ කෙලෙස් නැසූ තැනක් කියලා. මේ ශාසනයේ මෙතන හඳුන්වන්නේ ditta dhamma sukha viharaneyak කියලායි කියලා. මේ සමාපatti අට පිළිබඳවම හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ මූල 50කේ සල්ලේක සූත්‍ර. උන්වහන්සේ මේවා සල්ලේක ප්‍රතිපදාව නොවේය කියලා කියනවා. එතකොට දැන් ගැටලුවක් එනවා. ප්‍රථම ද්විතීය තතිය චතුත්ථාදී මේ ධ්‍යාන කෙලෙස් නැසූ තැනක් නොවේයි නම් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? පරිත්‍යංගතුනි සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාර කාලාම උද්දකාරාම පුත්ත වෙනි සාස්ත්‍රූර් සයාගෙන ගියානේ. ඒ අත්ංගෙන් ඔය ධ්‍යාන අටම ලැබුවා, ඉගෙන ගත්තා, ධ්‍යාන උපදවා ගත්තා. හැබැයි උන්වහන්සේ සතුටු වුණාද? දැන් මම කෙලෙස් නැති කළා, කර්මවත් සිය කළා, ආශ්‍රවවත් සිය කළා කියලා උදාමනවද? නෑ. යක්ෂ සමාපත්තිය උපතවන්න ප්‍රථම ධ්‍යානය, ဒုတိය ධ්‍යානය, තတိය ධ්‍යානය, චතුර්ථ ධ්‍යානය, ආකාසන උචායතන ධ්‍යානය, විඥාන උචායතන ධ්‍යානය, ආකින්චඤ්ඤායතන ධ්‍යානය, නේව සංඥා නාසඤ්ඤා ධ්‍යානය සමාපත්තිය උපදවාගෙන මොකද කළේ? මේ මම සොයන සැපය නොවේ, මේ මා සොයන සැපය මෙහි නොවේ, ජරා මරණයට උත්තරයක් මෙතන නැතිමය. දැන දැක උන්වහන්සේ වාතහැරලා පිට වෙලා ගියා ගයා ශීර්ෂයට. උන්වහන්සේ අතහැරලා ගියානේ. එහෙනම් දැන් උනාත ගයා ශීර්ෂයේ වැඩ ඉඳගෙන දුෂ්ප්‍රක්‍රියා කරලා බුද්ධ ගයා බෝධි මණ්ඩලයේ වැඩ ඉඳගෙන අවබෝධ කළා පෙර නොයසූ විරුධාමක් උපේ අනනුස්සුතේසු ධම්මේසු පෙර නොයසූ විරුධාමක් අවබෝධ කළා කියලා ප්‍රතිවාක්‍ය දේශනා කරා. අනේක ජාත සංසාරං සන්ධා විස්සන් වලින් විසම් ගහකාර සංගමේ සන්තුරු විත්තා ජාති කුණා කිනා ගහකාරක දිට්ඨෝ සිනි කුණගේ හරුණ කාසි සම්භාතේ පාසුකා භග්ගා ගහ කෝටං සංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කයමච්ච. අනේ දාන වහන්සේ සියලු දුක් ගෙවුව තණ්හා ක්ෂය කළා කියලා ඍජු වාක්‍යයක් ප්‍රකාශ කළා. උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. එතනදී උන්වහන්සේ අවබෝධ කරගත්තේ මොනවද කියලා තව මාස කීපයකින් බලනසේ සිපතන ආරාමයට වැඩම කරලා දේශනා කරන්නේ ආරෂ්ඨාංගික මාර්ගය පිළිබඳව. ඒකේ අවසන් කළ සම්මා සමාධිය පසුතලයක සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කළ තැන්වල සඳහන් වෙලා තියෙන්නේ ඔය කියන ධ්‍යාන සමාපatti ටිකමයි. දැන් පරස්පර බලක් තියෙනවද? අර ධ්‍යාන සමාපatti ටික නිවැරදි මාවතක් නොවන බව අවබෝධ කරගෙන අතහැරියා. දැන් මෙතන සම්මා සමාධිය යටතේ ධ්‍යාන සමාපatti ටිකක් කතා කරනවා. එහෙනම් මේකේ වෙනසක් තියෙන්න ඕන නේද? ඒ පුබ්බේ අනනුස්සුතේසු කියවන්නේ දැන් අලාර කාලාම මුද්දකාරාම පුත්තරයෙන් ගෙන ගත්ත එක මේකට ඇතුල් කළේ නෑනේ. පැහැදිලිවම දේශනා කරන්නේ පෙර නොයසු විරු දහමක් නෝ කියලා. අලාර කාලා මුද්දකාරාම පුත්තරයෙන් ගත්ත ටිකක් මේක එකතුයි කියලා කිව්වේ නෑනේ. ඉතාමත්ම අවධාරණය කොට දේශනා කළා පෙර නොයසු විරු දහමක් කියන්නේ. එහෙනම් එක වෙන්නේ බෑ. එහෙනම් මොකට අපිට තියෙනවා අර ධ්‍යාන සැපයම ලබන ක්‍රම දෙකක්. අන්‍යාගමික ලෞකික ලෝකයේ තුල ආලාර කාලා මුද්දකාරාම පුත්‍රයන් ශාස්ත්‍ර වරුන්ගේ දර්ශන තුල අද හින්දු දහම තුල ඒ අෂ්ට සමාපatti උපදවන්න පුළුවන්. හැබැයි එතනට සම්මා සමාධිය කියන්නේ. එතකොට මේ ශාසනය තුල ධ්‍යාන සමාපatti තියෙනවා. සම්මා සමාධි කියන යටතේ. හැබැයි අර අනිසංසන වල තියෙන ධ්‍යාන සමාපත්තියේ මේ ධ්‍යාන සමාපත්තියේ වෙනසක් තියෙන්න ඕන. අපි යම් විදිහකින් අද මේ ශාසනය තුලත් ඉඳගෙන බෞද්ධයෝ බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි භාවිතා කරනවා නම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ප්‍රතික්ෂේප කළ ආලාර කාලා උද්දකාරාමුත්ත වෙණියයි දර්ශනයක්. ඒක සංවේගයට කාරණාවක් වෙනවා. මේ බුදු ප්‍රකට ඇතිව දෙයක. බුද්ධාශ්‍රාවක වෙලා එනිසා වුණ අපට වගකීමක් තියෙනවා. අපි වඩන සමාධිය, අපි වඩන භාවනාව, මාර්ගය එක වඩා නිවැරදිද කියලා හොයාගන්න. සැබෑම සැපයකට යන මාවතේද අපි ඉන්නේ කියන නිවැරදිව හඳුනා ගන්න වෙනවා. කොහොමද දැන් අපි මේ ලෞකික ලෝකය පංච ආයතනය ඇස කන නාසය දිව කය ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතනය රූප ශබ්ද ගන්ධ රස පහස මේ ලෝකය අතහැරලා කාම ලෝකය අතහැරලා සැබෑ සැපයකට ලං වෙන මාවතට පිවිසෙන්නේ කොහොමද? ඔන්නෝයි ක්‍රම දෙකම මේ බුදුදහමේ භාවිතයි. අර අනිත් ශාසනවල තියෙන ක්‍රමය මේ ශාසනයේ ඉගෙන වෙනවා. හැබැයි ඊට වඩා එහාට යන දෙක්ම දර්ශනයක් පෙරට කොටගෙන ඒ මේ ශාසනය තුල සමාධිය පනවන්නේ අංග හතකින් ත්‍ර්ථය ලබන උපකාර ලබනවනම් පමණයි. අංග හතකින් ත්‍ර්ථය ලබන උපකාර ලබන සමාධියටයි සම්මා සමාධිය කියන්නේ. සම්මා දිට්ඨිය මූලික වෙලා තියෙනවා. සම්මා සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති. මේ අංග හතෙන් කිරුපුන් වෙන්න ඕන. මේ අංග හතය ප්‍රත්‍ය කොටගෙන. මේ අංග හත උපකාර කොටගෙනයි සම්මා සමාධිය ලැබෙන්නේ. එහෙම ලැබුණොත් අර ආලාර කාලා මුද්දකාරාම පුත්තකින් ඉගෙන ගත්ත ටික නෙමෙයි. පෙර නොයසූ විරුදහමක් කියලා අවබෝධ කරගත්ත දෙයට අනුකූලයි. දැන් අපි ලබන සුවය සමාධිය ඒ අංගහතෙන් ප්‍රත්‍ය ලැබලා නැත්තම් සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අතහැරලා ආපදේ. ඒක අපට අයිති දෙන්නේ. එනිසා වුණ අපට සැලකිලිමත් වෙන්න වෙනවා පටන් ගන්න තැනම මේ. දැන් අපි කොහොමද මේ කාම වස්තු වලින් නොලැබෙන මහා සැපයකට නිවැරදි සැපයකට මා වෙන්නේ එක ක්‍රමයක් මේ ශාසනය තුල එක න්‍යායක් මොකද මේ පහ ඇසුරු කරන්න බැහැ කාමයෙන් අකුසලයෙන් තොරව මේ පහ ඇසුරු වෙන්නෙම කැමැත්ත ඇතුවමයි. කැමැත්ත ඇතුව ඇසුරු වෙන මේ ආයතන පහත් එක්ක ලෝභ ද්වේෂයන්ගේ හට ගැනීම තියෙනවා. හැබැයි ඒක ඒකාන්ත න්‍යායක් නෙවෙයි. ආයතන ටික ලෝකදේශයන්ගේ සංසිදීම පිණිස මට දන්න කෙනෙකුට පාවිච්චා කරන්න පුළුවන්. අසුභ කමඨහනකට හිත දැමුවොත් ලෝකදේශයන්ගේ සංසිදීම එතන තියෙනවනේ. යදා ගන්න පුළුවන් මග නොමග දන්න කෙනාට. එනිදුකට අපිට මේ පැත්ත අතහැර දාලා මීට වඩා සැපයකට යන්නයි අපේ අවස්ථාව. මින් ලබන කාම ලෝකයෙන් ලබන සැපයට වඩා වැඩි සැපයක් ලැබෙන්න ඕන. ඒ සැපේ ලබන්නේ කොහොමද? අන්න ඒ සඳහා බුදුරජාණන් වහන්සේ ලෝකෙට ලොකු ඉගැන්වීමක් කළා. අපි මෙන්න මේ ටික හොඳින් අවධාරණය කරගන්න ඕන. කාමයෙන් මිදෙන්න බෑ කාමය හඳුනන්නේ නැති. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කාමය කියලා මේ රූප ශබ්ද ගන්ධ රස පහසට නෙවෙයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. කාමය කියලා පෙන්වුවේ සංකල්පමය රාගයකට. අපිට ලෝකයේ හමු වෙලා තියෙන සංකල්පමය වශයෙන් අපි සජීවී ලෝකයක් ගැන කතා කරනවා. සැබවින්ම අපිට මුළු ලෝකයේම සංකල්පමය ලෝකයක්, සංඛාර ලෝක. අපි ලෝකයක් හදාගෙන තින්නේ මේ අදහස එකවර පිළිගන්න එකක් නෑ. මොකද අපි අත්දැකීම් ටිකක් එකතු කරගෙන බැලුවොත් පිළිගන්න වෙනවා. බුදුරජාණන් වහන්සේව හඳුන්වනවා ලෝකවිදූ කියලා. සත්‍ය ලෝක, සංඛාර ලෝක, අවකාශ ලෝක තුන් ලෝකයේම දෙන අවබෝධ කළ නිසා ලෝකවිදු. සිතින් මවාගත් ලෝකය අපිට හැමතිස්සෙම හමු වෙලා තියෙනවා. එතන අපි හඳුනාගත්තොත් තමයි ධර්මයේ ආරම්භය අපිට ලැබෙන්නේ. ධම්මායතනය කියන තැන හඳුනාගත්තේ නැතිව මේ ආර්ය ශාසනය තුල මග වඩනවා, භාවනා කරනවා කියන කාරණාව නිවැරදි වෙන්නේ නැහැ. ධම්ම කියන වචනයෙන් පැහැදිලි කරන්නේ වේදනා, සංඥා, සංඛාර, චෛතසික ධර්ම ටික. අපිට හැමතිස්සෙම සිතට අරමුණු වෙන්නේ සිතුවිලි නිසා රූපයක් හම්බ වෙන්නේ නැහැ. සිතට හසු කරගන්න, නතු කරගන්න පුළුවන් සිතුවිලි නිසා සිතට කවදාවත්ම රූපයක් බුදු කරගන්න බෑ, අරමුණු කරගන්න බෑ. රූපය අනිදස්සනයි කියලා කියන දකින්න බෑ. එතකොට ඔබ කියනවා රූප දකින්නවා කියලා, මම කියනවා රූප දකින්නවා කියලා, ලෝකයේ කියනවා රූප දකින්නවා කියලා. රූප දකින්නවා කියන කාරණාව තුළ තියෙන්නේ වෙනස් පැත්තක්. රූපය ගැටෙනවා ඇහැට. ශබ්දය ගැටෙනවා කනට. ගන්ධේ නාසයට ගැටෙනවා, දිව රසයට ගැටෙනවා, කයට පහස ගැටෙනවා. දකින්නවා, අහනවා, දැනෙනවා කියන තැන ඒ ආයතනයට කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. අහන, දකින්න, දැනෙන ස්වභාවය ධර්මතා කීපයක සාමූහික ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. අපි ඇහෙන් රූප දකින්නවා කියලා කියුවාට ඇහැ තිබුණට රූප දකින්න බෑ. ඇහැ නැතුවත් රූප දකින්න බෑ. ඇහැ තියෙනවම රූප දකින්න බෑ. ඇහැට විතරක් ඒක කරන්න බෑ. දකින්නවා කියන කාරණාව සිද්ධ වෙන්න තවත් එහාට කරුණ ගොඩක් තියෙනවා. එනික තමයි පංච උපාදානස්කන්ධ කියන වචනේ අර්ථවත් කරලා පැහැදිලි කරලා ලෝකෙට දීලා තියෙන්නේ. චක්ඛුං පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඤ්ඤාණං තින්නම් සංගති පස්සෝ. පස්ස පච්චයා වේදනා. යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං විජානාති තං විජානාති. දැනගන්නවා කියනවා විජානනේ. දැනගන්නේ යං විතක්කේති. විතර්ක කළ දේ, කල්පනා කළ දේයි දැනගන්නේ. යම් විතක්කේ සිතං විචාර විතර්ක කරන්නේ යම් සංජානාති තං විතක්කේ යමක් හඳුනන්නේ එයයි විතර්ක කරන්නේ. ගැටෙන දේ විතර්ක කරනවා කල්පනා කරනවා නෙමෙයි හඳුනගත්ත සංඥාවයි සංඛාරයට නැගෙන්නේ. හඳුනන්නේ යම් වේදේති තං සංඥා. විඳින දෙයයි හඳුනන්නේ. විඳින්නේ ස්පර්ශ උදේ. ස්පර්ශය නම් තින්නම් සංගති. ආධ්‍යාත්මික ආයතනේ, බාහිර ආයතනේ, විඥානේ. තුන්දෙනාගේ එකතුව නිසායි එකතුව ඇතිකරන්නේ ස්පර්ශය. එතකොට ස්පර්ශය කියන්නේ ඇහැ නෙමෙයි. ස්පර්ශය කියන්නේ ඇහැ කිව්වොත් වැරදි. ස්පර්ශය කියන්නේ රූපය කියලා කිව්වොත් වැරදි. ස්පර්ශය කියන්නේ විඥානය කිව්වොත් වැරදි. මේ තුන් දෙනාගේ එකතුව එකට ඇති කරන ස්පර්ශය. එතකොට මේ එකතුව ඇති කරනයි මිදින හඳුනන බව, කල්පනා කරන බව. කල්පනා කළ දෙයමයි දැනගන්න. දැන් බලන්න විඳින්නේ හඳුනනවා, කල්පනා කරනවා කියන්නේ වේදන සංඥා සංකල්ප. දැන් අපි දැනගන්නවා කියන තැනට, දකින අහන දැනෙන දැනගන්න කියන තැනට එන්නේ මෙන්න මේ න්‍යාය. ඇතුළත ක්‍රියාවලියකුයි ඇතුළත ක්‍රියාවලිය හට ගැනීමට හේතුයි මේ බාහිර ආයතනයන්ගේ පහළමින්. මේ ඔක්කොම එකතු වෙලා තමයි අපි දකින්නවා කියන කාරණාව, අහනවා, දැනෙනවා, දැනගන්නවා කියන ඵලය අපට ලැබෙන්නේ. නමුත් අපි මේ ඔක්කොම ආධ්‍යාත්මික ටික අතහැරලා එහෙන් රූප දකින්නවා කියන තැනට ඇවිල්ලා ඉන්නවා. කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, දිවෙන් රස විඳිනවා, කයින් පහස ලබනවා කියන තැනට. ඒ තුන සිදුවෙන ප්‍රධානතම ආධ්‍යාත්මික ධර්මතා ටික ගැන අපෙන් අතහැරිලා. ඒ ටිකත් එක්කම හඳුනගත්තාමයි අපි හැමෝටම සැබෑ ලෙසම සැප ලබන, සැප විඳින මාවත හඳුනගන්න පුළුවන්. දැන් සමහර වෙලාවට මම ඔහොම කියුවාට පිටර පැහැදිලි නෑ, ගෝචර නෑ, හිතට හසු වෙන්නේ නෑ. අපි ටිකක් අධ්‍යක්ෂින් කීපයක් එකතු කරගෙන හිතලා බැලුවොත් තමයි අපට තේරෙන්නේ අපි අහන දකින හඳුන ගන්න දෙයට ඇතුළතින් කොච්චර එකතුවක් කරනවද කියලා. දැන් මේ මොහොතේ අපට ඇහුණා යම් හඬක්. පල්ලෙහා ශාලාවේ යම් හඬක් ඇහුණා. දුරකථනයක හඬක් ඇහුණා. දැන් මේ හඬ ඇහෙනකොටම අපි හඳුනගත්තා ටෙලිෆෝන් එක දුරකථනය වදිනවා. දැන් බලන්න මේ හඬ නැවත ඔබට ඇහුණා කියලා. ඇහෙනකොටම මොකද්ද මේ තුල සිදුවෙන්නේ? දැන් වර්තමානයේ තුල ඇත්ත වශයෙන් සිදුවෙනවා ශබ්දයක් කනට ගෙදෙනවා. ශබ්දයක් කනට ගෙදෙනවා. එහෙත් ඔබ දැනගන්නවා ටෙලිෆෝන් එක නාද වෙනවා. දැන් ඔබට ටෙලිෆෝන් එක නාද වෙනවා කියන දැනුම ආවේ කොහොමද? දැන් අහපු ශබ්දය තුළ එහෙම අදහසක් එන්න ඉඩක් තිබුණාද? එහෙනම් අපිට සිදුවෙලා තියෙනවා කනට ගැටුණු බවක් තියෙන ශබ්දයක්. ඊට අමතරව තවත් මොනවද ක්‍රියාවලියක් සිදුවෙලා තියෙනවා? ඒ හඬ දුරකථනයේය කියලා සිතෙන් හදලා දෙන මවල දෙන දෙයක් තියෙනවා. මෙන්න මේ ටික එකතු වෙලා තමයි ඔය ටික හඳුනගත්තු තමයි අපට අර සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා තන හඳුනගන්න. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා හඳුනා ගන්න පුළුවන් මේ දෙක හඳුනා. දැන් බලන්න අපි පොල් ගෙඩියක් කියන හඬ එනකොට, පොල් ගෙඩියක් කියන හඬ එනකොට දැන් බලන්න ඔබ ළඟ පොල් ගෙඩියක හැඩයක් ආකෘතියක් මැවෙන්නේ නැද්ද? පොල් ගාන හඬ ඇහෙනකොට, සෙලමණයක යමක් ගාන හඬ ඇහෙනකොට ඒ හඬ ඇහෙන හඬත් එක්කම ඇතුළතින් මවල දෙන දේකුත් නම ඇහෙනකොට රූපයක් මවල දෙන. පොල් සුවඳ, තෙල් සුවඳ දැනුණු ඒත් අපට මැවෙනවා යම් රූපයක් දැర్శණය. කිරි රසය දැනුණා ඒ පොල් කියන මේ අදහස. බලන්න මේ තුල සිදුවෙන්නේ මොකද්ද කියලා. සංඛාර ලෝකයේ පිළිබඳව හිතා ගන්න බලන්න. දැන් අපිට ටෙලිෆෝන් එකක් කියලා යමක් හම්බ වුණේ කොහොමද කියලා හිතලා බැලුවොත් අපිට පුළුවන් ලොකු අත්දැකීමක් ලබන්න මුළු ලෝකයේ පිළිබඳව. ශබ්දේ විතරයි කනට ගැටුනේ. එන දුරකතනේ කියලා යමක් ලෝකයේ තුල ඇත කියලා ඒහා බැඳුනේ කොතනින්ද? ඒ දුරකතනේට කැමැත්ත හෝ අකමැත්ත උපන්නේ කුමක් පදනම් කරගෙනද කියලා හඳුනා ගන්න උත්සාහ කළොත් අද දවස පාළුනේ අපි තව ටිකක් එහෙම නිදර්ශනයක් අරගෙන බලමු. බාහිරේ එන ජමකට සවන් දෙන්න. දැන් ඔබට ඇහෙන්නේ ශබ්දයක්. කනට ගැටෙන්නේ ශබ්දයක්. ලීරනවා කියලා දැනගැනීමකට එන්න අර ශබ්දේ විතරක් ප්‍රමාණවත්ද? එහෙනම් ඉතුරු ටිකට මොනවද කියන්න ඕන? පිටින් හදාගත්ත දෙයක්ද? දැන් මේ මොහොතේ දිස්ත්‍රික්කෙන් එකතු කළේ සිතින් සකස් කළ දෙයට මොකද්ද කියන්නේ? සංඛාර. දැන් ලීරණ තැනක් කියලා ලීරණ හඬක් කියන මේ වර්තමාන ලෝකයේ පිළිබඳ අධ්‍යක්ීමක් ලබලා දුන්නේ සිතින් නෙමෙයිද? එතකොට එහෙනම් දැන් ලීදනවා කියන දැනට අපි ආවහම ලෝකයේ අධ්‍යක්ීමක් ලැබුණාම ඒ අධ්‍යක්ීම පිළිබඳව ඊළඟට මොහොතේ සිදුවෙන සිද්ධිය මොකක්ද? ඒකට කැමතිද අකමැතිද? සමහර කෙනෙක් කැමති. කැමති කියනකොට ලෝභ සංගතයි. අකමැති කියනකොට දැන් අපේ හිත අකුසල සහගත වුනේ, ලෝභ සහගත, දේශ සහගත වුනේ කොමකට සාපේක්ෂකවද? ලීරීමට, මැසීමට, ලෝකයට. දැන් අපට ලෝකයක් හම්බ වුනේ. ලෝකයක් හම්බ වුනේ. භෞතික ලෝකයක් අපට ඇසුරු වුනේ. සිතේ ක්‍රියාවලිය සංඛාර. දැන් අපි සංඛාර ලෝකයෙන් මිදුණු මේ එකතු වෙන ටික මේ ඇහෙන ශබ්දයට අපි ඇතුළතින් එකතු කරන ටික එකතු නොකළොත් අපිට ලෝකයක් හම්බ වෙයිද? ලෝකයක් හම්බ නොවුනොත් ඇලෙන්න ගැටෙන්න තරකුත් හම්බ වෙයිද? එහෙනම් ඇලීම ගැටීම ලෝභ ද්වේෂය මේවනම් මේ සසර හදන්නේ ඒ ටික හටගන්නේ මෙතන නම් ලෝකේ නම් ලෝකේ හටගන්නේ මෙහෙමනම් එතනින් මෙතන ක්‍රමයක් හම්බ වුණොත් අපිට පුළුවන් නේද ලෝකයෙන් මිදෙන්න? එනවන බුදුරජාණන් වහන්සේ අපට සියලු දුකෙන් මිදෙන්න කරන ඉගැන්වීම දේශනය මෙන්න මේ අපි කතා කළ දේ ටික හොඳට විස්තර කර ගන්නකොට අපට වඩ වඩා පැහැදිලි වෙනවා නේද? තව තව නිදර්ශන ටිකක් අරගෙන ටික හොඳින් විමසලා බැලුවොත් තමයි මේ බුදුදහමේ යථාර්ථයේ හරය අපිට කොච්චරනම් සරලව අපේ ග්‍රහණයට නතු කර ගන්න පුළුවන්ද කියන අත්දැකීම ලැබෙනවා. දැන් අපි මේ ශාලාවේ වාඩි වෙලා සංසුන්ව බණ අහනවා. අපි දැන් ওই ආරමුණු කළේ කනට ඇහුණු එක. අපි හිතමු අපට හිතට නැගෙනවා යමක්, සිහි වෙනවා යමක්. අපි හිතමු අපට ලස්සන රෝස මලක් සිහිපත් වුණා කියලා. ගෙදර සිහිපත් වුණා කියලා. සිහි වෙනවා කියන තැනම ඔන්න යම් දර්ශනයක් හිතේ ඇදෙන බවක් මැවෙන බවක් තියෙනවා. පුළුවන් නම් මේ කියන තැන හඳුනා ගන්න බලන්න තමන් තමන්ගේ හිත දිහා බලාගෙන. රෝස මල මේ නම කියනවා එනකොට හිතෙන් මවලා තියෙනවා. දැකලා පුරුදු කෙනාට පෙර ආශ්‍රවයේ තියෙන කෙනාට ඔන්න මෙවිලා පේනවා. රෝස මල. අපේ දැන ගැනීම දැන් රෝස මල. රෝස මල. රෝස මලක් පිළිබඳවයි දැන්ම. දැන් අපි මොකක්ද කරන්නේ? මේ රෝස මල් හරි ලස්සනයි. පොළ මතක් වෙනවා ඊළඟ කොහේ දෙක තියෙන්නේ යන අතර තියෙන්නේ. විහාරයයි බෝධිය ළඟ, චෛත්‍ය ළඟ තියෙන තැන මතක තියෙනවා. දැන් සිතින්ම හද හදා දෙනවා, මව මවා දෙනවා, සිහි කර කර දෙනවා. ඊළඟට අපි මොකද කරන්නේ? ඒකෙන් දැක්ක දේ, සිතින් දැනගත්ත දේ දකින්න යන්න කැමතුම. දැන් මොන කය උපද්දවනවා? කය නැගිටවනවා. කාය ආයතනය ඉපදෙවනවා. දැන් ලෝකය කියලා කිව්වේ 12 ආයතනෙට. දැන් ලෝකය හටගත්තා. දුක උපන්න කියලා කියන දුක්ඛසේස උපාදෝ කියලා කියන දෙන්නම කියලාද බලු කැමැත්තෙන් හිතට යනවා. දැන් ළඟට යනවා. එහෙ උපදිනවා. එහෙට ගෙනෙනවා. දැන් තවත් ආයතනයක් උපන්න. තව බදි ළඟට යනවා. අල්ලන්න හිතයි, ස්පර්ශ කරනවා. ඒත් මදි සිප ගන්න හිතෙනවා. සුවඳයි. දැන් බලන්න ආයතන කීයක් උපන්දාද? අත්හරින්න ඕන ආයතන, දුක පිණිස පවතින අනිත්‍ය වෙන ආයතන කීයක් ඉපදෙවද? දැන් මේ ආයතන ඔක්කොම ටික උපන්නේ ආරම්භයේ මූලයේ කොතනද උනේ? සිතෙන් උපදවපු තැන. දැන් අපි මෙන්න මේ උපදින තැන මොකද්ද තියෙන්නේ? සංකප්පරාගෝ සුල්සං. දැන් අපි බාහිර ආධ්‍යාත්මික ආයතනයට ගියේ කොහොමද? දැන් අපිට මලක් කියලා රෝස මලක් කියලා දැනගත්ත තැන එතන යෙදුණු ධර්මතාවයන් ටික හඳුනගෙන අන්න එතනදී දුක කියන යථාර්ථය අපට ප්‍රකට කරගන්න වෙනවා හඳුනගන්න වෙනවා. බුදුදහමේ දුක කියලා හඳුන්වලා තියෙන කොහොමද කියන අර්ථය පැහැදිලි වෙන්නේ එතනයි. එතන හඳුනගත්තනම් අන්න අපිට පුළුවන්කම තියෙනවා ආධ්‍යාත්මික බාහිර ආයතනෙන් පංච ආයතනෙන් පංච කාමයෙන් මිදෙන්න. එතනින් මිදෙන ක්‍රම දෙකක් තියෙනවා. අපි ඒ ක්‍රම දෙකම පුංචි විවේකයකින් පසුව ඒ ගැන ටිකක් කතා බහ කරමු. දැනට මේ තැනට වෙනකම් අමතක නොකොට බාහිර කතාවක නොයෙදී සිහිනුවණ ඇතුවම ඉරියව්ව පවත්වමින් ඒ ටික හොඳින් විමස ගන්න සූදානම් වෙමු.
ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේ ශ්‍රී සද්ධර්මාලෝක කල්යාණ මිත්‍ර සංසදයේ ප්‍රධාන අංශාසක පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ.